SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද වෙනකොට මේ සතිය පුරාම සිදුවුණු සුවිශේෂතා පිළිබඳව අපි කතා බහ කරන්න සූදානම්. ලෝකේ පුරාම මතුවෙමින් සහ සිදුවෙලා තියෙන සුවිශේෂී සිදුවීම් මොනවද කියන කරුණු සම්බන්ධයෙන් අපි විමර්ශනය කෙරෙන්නට සූදානම් ලෝ වටා විශේෂඥෙන් සුපුරුදු පරිදි AFP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමගින්. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
අපි මුලින්ම ඇමරිකාවට යමු. ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයේ සහ ඔහුගේ ඉදිරි දේශපාලනික ජීවිතය සම්බන්ධව විවිධ මතිමතාන්තර ඔහුගේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණයත් එක්කම කතාබහට ලක්වුණු කාරණාවක්. මේ වෙනකොට ඔහුගේ ඉදිරි අනාගතය තීරණය කිරීමේ හැරවුම් ලක්ෂයක් බවට පත් වුණා. එක්තරා සුවිශේෂී සිදුවීමක් මේ සතියේ සිදු වුණා. ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ සෙනෙට් ආසනයක් සඳහා පැවැත්වුණු අතුරු මැතිවරණයෙන් ඒ ප්‍රාන්තයේ සුවිශේෂී බලයක් මේ තාක් දුරට රැකගෙන ආපු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පක්ෂය රිපබ්ලිකන් පක්ෂය පරදවල ප්‍රතිවාදී පක්ෂය ඩෙමොක්‍රටික් පක්ෂයේ නියෝජිතයා ජයගත්තා. මේ තත්ත්වය අන්තර්ජාතිකව වඩාත් විමර්ශනයට ලක් වෙන්න යමල් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉදිරි දේශපාලන අනාගතය සහ රිපබ්ලිකන් පක්ෂ අනාගතය සම්බන්ධයෙන් මේක සුවිශේෂී කාරණාවක් බවට පත්වන නිසා. ඇත්තටම අන්තර්ජාතික මාධ්‍ය මොකද්ද මේ සම්බන්ධයෙන් විශේෂයෙන් කතා බහ වෙමින් තියෙන්නේ?
දිලෘක්ෂි, ඇත්තටම මෙතන මේ ඇමරිකාවේ ප්‍රාන්තයක මේ විදිහට අතුරු මැතිවරණයක් පවත්වන අවස්ථාවකදී ඒක සාමාන්‍යයෙන් ඇමරිකාවට පමණක් සීමා වෙන්න තිබිච්ච කාරණාවක් වුණාවට මෙතනදී මේ කවුරුත් නොහිතපු විදිහට ඩෙමොක්‍රටික් පක්ෂය මේක ජයග්‍රහණය කිරීම නිසාම තමයි මේ වෙනකොට ජාත්‍යන්තර වශයෙන් මේ මැතිවරණයට ලොකු අවධානයක් යොමු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම පහුගිය අවුරුදු 25ම රිපබ්ලිකන් පක්ෂය හැම ඡන්දයකින්ම ජයග්‍රහණය කරපු ප්‍රදේශයක් හැටියට තමයි මේ ඇලබාමා ප්‍රාන්තය හඳුන්වලා දෙන්න අපිට පුළුවන්. කවුරුත් බලාපොරොත්තු නොවෙච්ච ආකාරයට ඩෙමොක්‍රටික් පක්ෂයට මේ ප්‍රදේශය ජයග්‍රහණය කරන්න පුළුවන් වීම ඇත්තටම සුවිශේෂී කාරණාවක් වෙන්නේ සෙනෙට් සභාවේ මෙතෙක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තිබිච්ච ආසන 52 එක ආසනයකින් අඩුවීමත්, ඒ කියන්නේ ඔහුට සෙනෙට් සභාවේ තියෙන බහුතරය එක ආසනයක් පමණක් බවට පත්වීමත්. ඉතින් මේ ප්‍රවණතාවේ මත 2018 පැවැත්වීමට තියෙන නියමිත අනෙකුත් අතුරු මැතිවරණ වලදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට තිබිච්ච ඔහුගේ පක්ෂයට තිබිච්ච ඒ බහුතරය තවත් අඩුවීමේ ලක්ෂණයක් මේකින් පෙන්නුම් කරනවායි කියන කාරණාව තමයි මේ මැතිවරණෙන් ඉස්මතු වෙලා තියෙන්නේ. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉතිරි වෙලා තියෙන අවුරුදු 4 ඉතිරි වෙච්ච කාල සීමාව තුළ ඔහුට තමන්ගේ ඒ අවශ්‍ය නීති ප්‍රතිපාදන ඉදිරියට ගෙන යන්නට හැකියාවක් තියෙනවද නැද්ද කියන ප්‍රශ්නය දැන් මතුවෙලා තියෙනවා මේ ඇලබාමා ප්‍රාන්තයෙන් අපිට ලබා දීලා තියෙන ප්‍රතිඵලය නිසා.
එතකොට අමල්, මේ ඇලබාමා ප්‍රාන්තයට මේ අතුරු මැතිවරණය සඳහා රිපබ්ලිකන් සහ ඩෙමොක්‍රටික් පක්ෂ දෙකෙන් ඉදිරිපත් වූ නියෝජිතයන් සම්බන්ධව අවධානය යොමු කරද්දී ඔවුන් දෙදෙනා පුද්ගලයන් විදිහට කොයි වගේ බලපෑමක් ඇති කරලා තිබුණ මේ ඡන්දයට?
ඇත්තටම දිලෘක්ෂි, මෙතන මේ රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත් කරපු රෝයි මුව කියන ඒ අපේක්ෂකයා ඌට විරුද්ධව නොයෙකුත් ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබිලා තිබුණා. ඒ එක්කම බාල වයස් ගැහැණු ළමුන්ට ඔහු අතවර කරා කියලා ඒ චෝදනාවක් තිබුණා මීට දශක කීපයකට කලින්. ඒ විදිහට බලුවොත් ඔහු එතරම් හොඳ අපේක්ෂකයෙක් නොවෙයි කියන චෝදනාව එල්ලවලා තිබුණා. ඒ නිසා වෙම්ම ඩෙමොක්‍රටික් පක්ෂයට මෙතන යම්කිසි වාසියක් අත්පත් වුණාද කියලා ඩෙමොක්‍රටික් පක්ෂයෙන් අතර ඉදිරිපත් වෙච්ච පුද්ගලයා ඩග් ජෝන්ස්, ඔහු ඇත්තටම මේ අවස්ථාවේදී අපේක්ෂකෙක් හැටියට වඩා ප්‍රබල වීම නිසා මේ විදිහට ඡන්දය ජයග්‍රහණය කළාද කියන ඒ අදහසක් මතුවලා තියෙනවා. නමුත් ඇත්තටම ඒ කොතරම් මේ අපේක්ෂකයන් සම්බන්ධයෙන් මේ විදිහට කරුණු තිබුණත් මැතිවරණ ප්‍රතිඵලයේ බහුතරය ලැබිලා තියෙන්නේ ආසන 11,000 විතර වගේ සුළු ප්‍රමාණයක්. නමුත් මෙතන විචාරකයන් හුඟක් වෙලාවට පෙන්වන්න උත්සාහ කරන්නේ මෙතන මේ අපේක්ෂකයන්ගේ තිබිච්ච දක්ෂතාවය හෝ දුර්වලතාවයට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ නායකයා හැටියට ඔහුට විරුද්ධව ලබා දුන්න ඡන්දයක් හැටියට තමයි මේක පෙන්වලා දීලා තියෙන්නේ. මේ කුඩා ප්‍රාන්තයක වුණාට අද ජාත්‍යන්තර මාධ්‍යයේ ප්‍රබලම ප්‍රවෘත්තියක් බවට මේක පත්වලා තියෙන්නේ. අන්න ඒක නිසාමයි ඇත්තටම මේ ඡන්දය ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කිරීම සඳහා තිබිච්ච ජනමත විචාරණයක් හැටියටත් හඳුන්වලා දීලා තියෙනවා.
හිටපු ගමන් මේ ගෙවිලා ගිය බදාදා දවසේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ගියා සිරියාවට. ඔබ දන්නවා සිරියාවේ මේ ISIS ත්‍රස්තවාදී කටයුතු මර්ධනය සඳහා ඒ පැවැත්වෙන සටන්වලට රුසියාව හමුදා බල කණ්ඩායම සහ යුදෝපකරණ ලබා දෙමින් විශාල සහයෝගයක් ලබා දෙන රටක් බවට පත් වෙලා තිබුණ පසුගිය කාලේ සීමාවෙදි රුසියාවට මේ සම්බන්ධව විශාල වශයෙන් චෝදනාත් එල්ලුණා ඔවුන්ගේ ක්‍රියාකලාප සම්බන්ධයෙන්. ඒ කෙසේ වෙතත් මේ පුටින් හදිස්සියේම ගිහිල්ලා හිටියා මේ තවදුරටත් සිරියාවේ තම සෙබල කණ්ඩායම් ISIS මර්ධන සටන් වලට සහභාගී කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම උදෙසා මොකක්ද ප්‍රතිඵලයේ විදිහට අපිට වාර්තා වෙන්නේ?
දිලුෂ, ඇත්තටම මේ සංචාරයේදී පුටින් ජනාධිපතිවරයා ඔහු ප්‍රකාශයට පත් කරා රුසියානු හමුදාවන් සිරියාවේ ඒ ප්‍රදේශයට යොමු කළේ IS සංවිධානය විනාශ කිරීමටත් ඒ වගේම සිරියාවේ අසාඩ් ජනාධිපතිවරයාට සහාය දැක්වීමටත් කියන කාරණා දෙක සම්බන්ධයෙන්. දැන් මේ අවස්ථාව වෙනකොට IS සංවිධානය ඉතාමත්ම සාර්ථකව පරාජය කිරීමට රුසියාවට සහ සිරියානු හමුදාවන් වලට හැකියාව ලැබිලා තියෙනවා. ඒ අනුව ඉතාමත්ම කෙටි කාලයකදී රුසියානු හමුදාව සිරියාවෙන් ඉවත් කරගන්නවා කියන ප්‍රකාශය කළා. ඉතින් අපිට දැනට දැනගන්න තියෙන විදිහට රුසියාව මේ වෙනකොට සිරියාවේ රඳවලා තියෙන හමුදා බටපිරිස් 10,000ක් අතර පිරිසෙන් 3-2 ඉදිරි මාසයේ ඇතුළතදී සිරියාවෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරනවායි කියලා. මේ වෙනකොට සිරියාවේ රඳවා තිබෙන රුසියානු ප්‍රහාරක ගුවන් යානා 23 තවත් හෙලිකොප්ටර් යානා 2 ඉතාමත්ම කෙටි කාලයකදී නැවතත් රුසියාව බලා පිටත් වෙනවායි කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ එකම දිලුක්ෂ මෙතන ඇත්තටම මේ විදිහට ඉතාමත්ම හදිස්සියේ පුටින් ජනාධිපතිවරයා සිරියාවට ගිහිල්ලා මේ ප්‍රකාශය කරන්නේ ඔහු මාර්තු මාසයේ තියෙන රුසියාවේ තියෙන ඒ ජනාධිපතිවරණයට නැවතත් අපේක්ෂකයෙකු හැටියට ඉදිරිපත් වෙනවායි කියලා ප්‍රකාශ කිරීමෙන් පසුයි. ඉතින් මේක ඇත්තටම පුටින් ජනාධිපතිවරයාගේ ඡන්ද ව්‍යාපාරයේ කොටසක් හැටියටත් සමහරු හඳුන්වලා දීලා තියෙනවා. මොකද ඔහු මීට අවුරුදු 2 කලින් සිරියාවට හමුදා බටපිරිස් එවලා රුසියාවේ එක්තරා විදිහකට ජාත්‍යන්තර ප්‍රජාවේ ඒ කොන් වෙච්ච වාතාවරණයක් පිට විශේෂයෙන්ම යුක්‍රේනයේ ක්‍රයිමියා ප්‍රදේශය තමන් අත්පත් කර ගැනීම නිසා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් දෝෂාරෝපණ ලක් වෙලා තිබිච්ච අවස්ථාවක තමයි පුටින් ජනාධිපතිවරයා මේ විදිහට සිරියාවට හමුදාව යොදවන්න 2015 තීරණය කළේ. ඉතින් තමන් ජාත්‍යන්තර වශයෙන් කොන් වෙන අවස්ථාවකදී ඔහු සිරියාවට හමුදා බටපිරිස් එවලා ඒ රුසියාවේ යුද බලය ලෝකයට ප්‍රකාශ කරන්නට ඒගත්තු උත්සාහයක් දැන් ඒ කාරණාව ඉවරයි. නමුත් දේශීය වශයෙන් ඒ ඡන්දේදී එක්තරා විදිහකට වාසියක් ලබා ගැනීමට තමන්ගේ හමුදා බටපිරිස් නැවතත් ගම රට බලා කැඳවන්නේ ඔහු මෙතනින් උත්සාහ කරන්නේ ඒ සිරියාවේ යුද්ධය සාර්ථකව නිම කරලා දැන් තමන්ට රුසියානු හමුදාවන් නැවත කැඳවන්නට ඒ අවස්ථාව ලැබිලා කියන ඒ පණිවිඩය දීමට තමයි ඔහු මේ අවස්ථාව කරගත්තේ කියලා තමයි වාර්තා වෙන්නේ.
දැන් පසුගිය කාල සීමාවේදී විශේෂයෙන් කතාබහට ලක්වුණු කාරණාවක් බවට පත් වෙලා තිබුණා මේ ඊශ්‍රායලයේ අගනුවර බවට ජෙරුසලම් නගරය පත් කිරීම සුදුසුයයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරලා තිබුණු යෝජනාව. ඊට පස්සේ ටෙල් අවීව් නගරයේ තිබුණු තමන්ගේ තානාපති කාර්යාල ජෙරුසලමට ගෙනියනවා කියලත් ඔහු යම් යම් ප්‍රකාශනිකුත් කරලා තිබුණා. දැන් මේ කතාව මේ ආකාරයෙන් සිදුවෙන අතරවාරයේදී මේ සතියේදී පලස්තීනයේ පැත්තෙන් තවත් ආරංචියක් ලැබෙනවා. නැගිනහිර ජෙරුසලම ඉදිරියේදී පිහිටුවා ගන්නට තාමත් අරාඳින මේ පලස්තීන රාජ්‍යයේ අගනුවර විය යුතුයි කියලා ඔවුන් යම් කිසි වූ ඉල්ලීමක් ඉදිරිපත් කළ තියෙනවා කියලා. මේ මුස්ලිම් නායකයන්ගේ ඉල්ලීමේ අරමුණ මොකක්ද? මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරව මේ වෙනකොට ඇති වෙලා තියෙන ප්‍රතිචාර කොහොමද? අපි ඒ සම්බන්ධව ඊළඟට කතා බහ කරමු.
ඇත්තටම මේ ඇමරිකාව කඩිමුඩියේ ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම් කියලා පිළිගත්තත් එක්කව මේ මුස්ලිම් රටවල් උත්සාහයක් ගත්ත දිල්රුක්ෂි මුස්ලිම් රටවල් වල එකමුතුවක් ඇති කරගෙන මේ අවස්ථාවේ පලස්තීනයට සහාය දක්වමින් ඒ පලස්තීන රාජ්‍යයක අගනුවර මොකද්ද කියන එක ඒ පිළිබඳ ප්‍රකාශයක් කරන්න. ඉතින් මෙතනදී තුර්කියේ ජනාධිපති එර්ඩොගාන් රැස්වීමක් කැඳෙව්වා ඒ ඉස්ලාමීය සම්භවයක් තියෙන රටවල් වල. ඔහු ඒ තුර්කියට මේ රටවල් කැඳවලා පලස්තීන රාජ්‍යයක් සම්බන්ධයෙන් මේ තීරණය ප්‍රකාශයට පත් කරා. මෙතනදී මේ මුස්ලිම් රටවල් ඕගනයිසේෂන් ඔෆ් ඉස්ලාමික් කෝපරේෂන් එහෙම නැත්නම් OIC කියන රටවල් ඉස්තාන්බුල් නගරයට ඇවිල්ලා ඔවුන් ප්‍රකාශ කරේ ඉදිරියේදී ඇතිවන ඒ පලස්තින රාජ්‍යයක අගනුවර ඊස්ට් ජෙරුසලම් නැත්නම් නැගෙනහිර ජෙරුසලම එහි අගනුවර හැටියට ඉස්ලාමීය රටවල් පිළිගන්නවයි කියලා. ඉතින් මෙතන මේ බොහොම ඍජුවම ඇමරිකාව ඒ කරපු ප්‍රකාශය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරපු ප්‍රකාශයට අභියෝගයක් හැටියට තමයි මේ විදිහට ඉස්ලාමීය රටවල් ඒ සංවිධානය මේ ප්‍රකාශය කළේ. නමුත් මේ ඔවුන්ගේ මේ ප්‍රයත්නය 100%ක් සාර්ථක වුණා කියලා කියනට අමාරුයි දුලක්ෂි. මොකද මේ සඳහා ඒ සියලුම මුස්ලිම් රටවල් වල සහභාගීත්වයේ ඒ බලාපොරොත්තු වෙච්ච ආකාරයෙන් ලැබුණේ නැහැ. විශේෂයෙන්ම සෞදි අරාබියාව මේ සමුළුවට ඉතාමත් පහළ මට්ටමේ විදේශ අමාත්‍යාංශ නිලධාරියෙක් තමයි සහභාගී කෙරෙව්වේ. මෙතනදී එර්ඩොගාන් ජනාධිපතිවරයා බලාපොරොත්තු වුණේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඉහළම සහභාගීත්වයක්. නමුත් මෙතන ඉස්ලාමීය රටවලුත් ඇත්තටම යම්කිසි බෙදීමක් තියෙනවා මේ පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන්. ඔවුන් විවෘතව බොහොම ප්‍රසිද්ධියේ මෙතන පලස්තීනට සහාය දැක්වුවාට ඒ රටවල් ඇමරිකාව සමග කරන විදේශ ගනුදෙනු ඇතරම එකින් එකට පරස්පර විරෝධී. විශේෂයෙන්ම සෞදි අරාබියාව වගේ රටවල් ඇමරිකාවට පක්ෂව කටයුතු කරන අතරතුරේදී අපිට පේනවා ඉරානය වගේ රටවල් ඇමරිකාවට ප්‍රතිවිරුද්ධ විදේශ ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්නේ. ඉතින් මේ ඉස්ලාමී රටවල් වලට මෙතනදී ඇත්තටම 100%ක් එකඟ වෙන්නට හැකියාවක් ලැබිලා නැහැ. බොහොම ඍජුවම ඇමරිකාවට විරුද්ධව මේ කටයුත්ත කරන්නට රාජතාන්ත්‍රික මට්ටමින් පමණයි මේ වෙනකොට ඒ ඉස්ලාමීය රටවල් තමන්ගේ ඒ විරෝධතාවය ප්‍රකාශ කිරීම සඳහා මේ විදිහට සමුළුවක් ඉස්තාන්බුල් නුවර පැවැත්වුණේ.
දැන් එතකොට අමල් මේ ජෙරුසලම් කියන නගරය ඉතාමත්ම ප්‍රකට වෙනවා විශේෂයෙන්ම ක්‍රිස්තියානි භක්තිකයින්, ජුයිෂ් සහ මුස්ලිම් භක්තිකයින් අතර. මේ තුන්ගොල්ලන් මේ නගරය ප්‍රමුඛ නගරයක් බවට, තමන්ට වැදගත් නගරයක් බවට සලකන්නට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන කාරණා මොනවද? අපි දැන් දන්නවා ක්‍රිස්තියානි භක්තිකයන් සම්බන්ධයෙන්, නමුත් ජුයිෂ් සහ මුස්ලිම්වරු සම්බන්ධව?
ඔව්, මෙතන ඇත්තටම දිරක්ෂේ මුස්ලිම් භක්තිකයන් කියන්නේ ඔවුන්ගෙත් ඉතාමත්ම අති පූජනීය සිද්ධස්ථාන මේ ජෙරුසලම් නගරේ පිහිටා තියෙනවායි කියලා. ඒ වගේම යුදෙව් ජාතිකයනුත් කියන්නේ ඔවුන්ගෙත් ආගමික වශයෙන් ඉතාමත්ම ඓතිහාසික සිද්ධස්ථාන තියෙන්නෙත් මේ ජෙරුසලම් නගරේ කියලා. ඉතින් මේ විදිහට බලපුවම දිරක්ෂ මේ ආගම් තුනටම තමන්ගේ ආගමට ඉතාමත්ම වැදගත් ඒ සිද්ධස්ථාන තියෙන්නේ මේ ජෙරුසලම් කියන නගරය නිසා තමයි මේ ප්‍රශ්නේ අතරම මැද පෙරදිග ප්‍රශ්නේ මූලාරම්භයත් ජෙරුසලම්ම තමයි. ඉතින් ඒ නිසා වෙන්න තමයි මේ ජෙරුසලම් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම මැද පෙරදිග සාමක්‍රියාදාමයක අවසාන කාරණාව හැටියට තීන්දුව කිරීමට හැමෝම කටයුතු කරලා තින්නේ. මේ අවස්ථාවේදී ඒ විදිහට ඒ අවසානයේ තීන්දුවක් ගන්නේ නැතිව ඊට කලින් මේ ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම් කියලා ඒ විදිහට පිළිගැනීම තමයි මෙතන මේ අර්බුදය තවත් දිග්ගැස්සෙන්න කාරණා බවට පත් වෙලා තියෙන්නේ.
ඉන්දියානු දේශපාලනය පිළිබඳව ටිකක් අවධානයට ලක් කරමු. ඉන්දියානු දේශපාලනයේ නේරු සහ ගාන්ධි කියන පවුල් දෙක ප්‍රමුඛතම පවුල් දෙකක් දේශපාලන ඉතිහාසය පිළිබඳව කතා බහ කරද්දී දැන් පසුගිය සතියේදී තවත් සුවිශේෂ සිදුවීමක් සිදු වුණා. ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ නම් කළා තමන්ගේ පක්ෂයේ සභාපතිවරයා නායකයා විදිහට රාහුල් ගාන්ධි. දැන් මේ නම් කිරීම ඉන්දියානු අනාගත මැතිවරණ සහ දේශපාලන තත්ත්වය පිළිබඳව කතා බහ කරද්දී කොයි වගේ බලපෑමක් ඇති කළ හැකි කාරණයක්ද කියන කරුණ පිළිබඳව අපි අවධානයට ලක් කරමු. අමල්, මොනවද ඉන්දියාව පැත්තේ වාර්තාවන්නේ?
ඔව් දිනක්ෂි, මේක ඇත්තරම කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදිහට තමයි මේ ප්‍රකාශය කොංග්‍රස් පක්ෂය ඉදිරිපත් කළේ. ඉතින් අපි කවුරුත් දන්නවා කොංග්‍රස් පක්ෂයේ මේ නේරු ගාන්ධි පරපුරෙන් එන රාහුල් ගාන්ධි තමයි මේ තනතුරට එහෙම නැත්නම් කොංග්‍රස් පක්ෂයේ නායකයා හැටියට ඉදිරිපත් වෙන නියමිතව තිබුණේ. නමුත් මේ 47 හැවිරිදි මේ තරුණයා මේ තනතුරට බොහොම හදිස්සියේ කොංග්‍රස් පක්ෂය ඔහුව නම් කළා. මෙතෙක් දුරට ඔහුගේ මව තමයි පක්ෂයේ නායිකාව හැටියට කටයුතු කරේ. තව අවුරුදු දෙකකින් විතර පවත්වන්නට තියෙන ඒ පාර්ලිමේන්තු මැතිවරණයේදී කොංග්‍රස් පක්ෂය නැවතත් ප්‍රතිසංවිධානය කිරීම කටයුත්ත මේ වෙනකොට ඒ රාහුල් ගාන්ධිට පැවරීමක් තමයි මෙතනදී සිද්ධ වුණේ. පහුගිය කාලයේදී පරාජයන් රාශියකට මුහුණ දුන්නු කොංග්‍රස් පක්ෂයට දැන් පුළුවන් වෙයිද කියලා නැවතත් ඉන්දියාවේ දේශපාලනයේ බලපෑමක් කරන්නට.
ඔව්, රාහුල් ගාන්ධිගේ පියා හිටපු අගමැති රජීව් ගාන්ධි මහතා එල්ටීටී සංවිධානයේ 1991 වසරේදී ඝාතනය කිරීමට ලක් කිරීමෙන් අනතුරුව ඉන්දියා දේශපාලනය වෙනස්ම මාර්ගයක් අරගත්තා. ඉන් අනතුරුව දැන් බොහෝ දෙනෙක් බලාගෙන සිටින්නේ ඝාතනයට ලක්ුණු හිටපු අගමැති රජීව් ගාන්ධිගේ පුතා කොයි වගේ බලපෑමක් දේශපාලනයට කරයිද කියලා. දැන් ඇත්තටම මේ කොංග්‍රස් පක්ෂය දැන් විපක්ෂයේ මේ ඉන්දියාවේ තියෙන දැන් පාලක පක්ෂය තමයි භාරතීය ජනතා පක්ෂය බීජේපී එක. එතකොට වත්මන් නගමැති නරේන්ද්‍ර මෝඩි මොන වගේ උපකල්පනයක සහ අදහසකද සිටින්නේ මේ සම්බන්ධව, ඔහුගේ ප්‍රතිවාදී පිළ සම්බන්ධව?
ඔව් දිලක්ෂ, ඇත්තටම මේ නරේන්ද්‍ර මෝඩි මේ අවස්ථාවේදී ඔහුට හැකියාව ලැබිලා තියෙනවා දිලක්ෂ, විශේෂයෙන්ම දීර්ඝ කාලයක් විපක්ෂයේ හිටපු ඒ බීජේපී පක්ෂය නැවතත් ප්‍රබල තත්වයකට ගේමට ඔහුට හැකියාව ලැබිලා තියෙනවා. මෝඩි අග්‍රාමාත්‍යවරයා බලයට පත් වෙන අවස්ථාවේදීත් කොංග්‍රස් පක්ෂය දුර්වල තත්වයක හිටියයි කියලා කියන්නේ නායකත්වයේ පිළිබඳ ප්‍රශ්නයක්. මොකද සෝනියා ගාන්දි හැම අවස්ථාවකදීම පක්ෂයේ නායිකාව හැටියට හිටියට පක්ෂයේ තනතුරක් ලබාගෙන, එහෙම නැත්නම් රජයේ තනතුරක් ලබාගෙන ඉදිරියට පැමිණියේ නැහැ. තනතුර තමන්ගේ දරුවට යම් කාලයක ඉදිරියකදී ලබා දීමට ඇය ඒ තනතුර ආරක්ෂා කරගෙන හිටියා මිසක්ක ඇය විසින් ප්‍රබල තැනකට ඇවිල්ලා රජයේ ඉහළ තනතුරක් අරගෙන කටයුතු කරන්නේ. අපිට දැනට පෙනියන විදිහට නම් රාහුල් ගාන්ධිට, ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යවරියට තිබිච්ච ඒ ප්‍රසාදය, එහෙම නැත්නම් ඒ පිළිගැනීම ඔහුට තියෙනවද කියන ප්‍රශ්නේ මතුවලා තියෙනවා. මේ ගාන්ධි පරපුරේ පුද්ගලයෙක් නිසා ඔහුට ඒ වාසිය මේ අවස්ථාවේ තිබුණට මෝඩි අග්‍රාමාත්‍යවරයාට ඌට හැකි වෙලා තියෙන, ඔහු ඇතර වයසින් වැඩි වුණාට ඒ නව පරපුරේ විශේෂයෙන්ම මේ අපි කියන මේ ඉන්ටර්නෙට් එහෙම නැත්නම් ෆේස්බුක් පරපුරේ ඒ සහය ඔහුට ලබා ගැනීමට හැකියාවක් ලැබිලා තියෙනවා. රාහුල් ගාන්ධි වගේ තරුණ පුද්ගලයෙක් ඉදිරියට ඇවිල්ලා හිටියත් ඒ වයසින් වැඩි පුද්ගලයා මේ අවස්ථාවේදී ඒ තරුණ ප්‍රජාවගේ සහය ලංකර ගැනීමට ඔහුට හැකියාවක් ලැබිලා තියෙනවා. මේ පහුගිය ටිකේදී තිබිච්ච අතුරුමැතිවරණවලදී නම් මෝඩි අග්‍රාමාත්‍යවරයාට හැකි වෙලා තියෙනවා කොංග්‍රස් පක්ෂය අභිභවාගෙන තමන්ගේ පක්ෂය ඉදිරියට ගෙන එන්නට.
හොඳයි, මල් අපි ස්තුතිවන්ත වෙනවා මේ ගෙවිලා යන සතියේදී ලෝකයේ තියෙන සුවිශේෂී සිදුවීම් කතා බහ කරන්න මේ සතියේදීත් සම්බන්ධ වීම පිළිබඳව. අපි එහෙමනම් ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු. බොහොම ස්තුතියි ඔබට. ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.